සියලුම දරුවෝ මේ වෙලාවේ ගෙදර ඉන්න නිසා ඔන්න අපි නැවතත් රුහුණු ගුරු ගෙදර ගුවන් විදුලියෙන් 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ තවත් අලුත් පාඩමක් අරගෙන ගුවනින් ආවා දූල පුතාලගේ නිවසටම. ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය යටතේ 3 පාඩම තමයි අපි අද ගෙන එන්නේ. පාඩම ගෙන එන අපි ගාල්ල ශ්‍රී හෘදය කන්‍යාරාම බාලිකා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ආචාර්යිනී මහේෂා දමයන්ති ගමලත්ගේ හා ගාල්ල උස්වතුන් හසානා විද්‍යාලයේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය ආචාර්යිනී කේ දිනුෂා ප්‍රියන්ති. හොඳයි දුවේ පුතේ, අද අපි එතකොට බලාපොරොත්තු වෙන්නේ මේ 10 ශ්‍රේණියේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයයේ ඔයාලගේ 3 පාඩම, ඒ කියන්නේ ව්‍යාපාර සංවිධාන පාඩම පිළිබඳ වැදගත් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. මම මේ වෙලාවේ දූල පුතාලට ආරාධනා කරනවා, දැන් මේ වෙලාවේ හැමෝම ගෙවල්වල ඉන්න නිසා ඌගොල්ලන්ට 10 ශ්‍රේණියට අදාළ පෙළ පොත අතට අරගෙන කඩදාසියක් අරන් පෑනක් අරගෙන වැදගත් කරුණ ටික ඔක්කොම සටහන් කරගන්න කියලා. ඒ වගේම තමයි දුවේ පුතේ, අපි පාඩම ඌගොල්ලන්ට පැහැදිලි කරනකොට පෙළ පොතත් අරගෙන ඌගොල්ලා මේ විෂය කරුණු අවබෝධ කරගන්න, ධාරණය කරගන්න, යාවත්කාලීන කරගන්න. හොඳයි, අපි දැන් බලමු. දූල පුතාල දන්නවා ජීවත් වෙන්න මොනවද ඕන, අවශ්‍යතා හා උවමනා ඇති වෙනවා කියලා. අපි ඒක ව්‍යාපාර පදනිමුණුත් සාකච්ඡා කළා. ඒ වගේම තමයි මේ අවශ්‍යතා උවමනා සපුරා ගන්න අපි මොනවද කරන්නේ, විවිධ වූ භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනවා. ඒ වගේම තමයි අපේ රටේ ජීවත්වන සමස්තයටම මේ අවශ්‍යතා හා උවමනා පවතිනෝ. ඒ වගේම තමයි ඒ හැමෝම භාණ්ඩ හා සේවා පරිභෝජනය කරනෝ. ඒක මේ දූල පුතාලා දන්නෝ. ඉතින් රටක ජනගහන වර්ධනයත් සමග ඔවුන්ගේ අවශ්‍යතා හා උවමනාත් මොකද වුණේ, ඒව සපුරාලන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා නිෂ්පාදනය කළා, බෙදා හැරීමේ ක්‍රියාවලියක් අද වර්තමානයේ වෙනකොට පුළුල් වෙලා තියෙනවා අතීතයට වඩා. මේ නිසා අවශ්‍යතා හා උවමනා සපුරාලීමට අවශ්‍ය විවිධ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට හා සේවා සැපයීමට විවිධ වර්ගයේ ව්‍යාපාර සංවිධාන බිහි වෙලා තියෙනවා. දැන් දූල පුතාලගේ නිවෙස් අවට ගත්තොත් ඕගොල්ලත් යම්කිසි සංවිධාන මේ වෙනකොට දන්නෝ. දැන් නිකම් මතක් කරගන්න බලන දුවේ පුතේ, පාසල, පල්ලිය, කෝවිල, ඒවත් සංවිධාන. නමුත් අපි මෙතෙන්දි කතා කරන්නේ විධිමත් සංවිධාන පිළිබඳ. එතකොට මේ ව්‍යාපාර සංවිධානයක් කියන්නේ පුද්ගල අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. විභාගෙට නිර්වචනයක් ඕගොල්ලගෙන් දුවල පුතාලගෙන් ඇහුවොත් අන්න ඒ විදියට පිළිතුරු දෙන්න. ව්‍යාපාර සංවිධානයක් කියන්නේ මොනවද? පුද්ගල අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් ඒකරාශී වීම තමයි අපි කියන්නේ මොකද්ද? ව්‍යාපාර සංවිධානයක් කියලා. එතකොට දුවේ පුතේ, මේ හැම ව්‍යාපාර සංවිධානයක්ම එක වගේ නැහැ. ව්‍යාපාර විවිධාකාරයට සංවිධානය වෙලා තියෙනවා. බලන්න සමහරු කරන්නේ මොනවද? සමහර පාර්ශව ව්‍යාපාරය සඳහා අරමුදල් යොදනවා. අරමුදල් යොදලා ඒවයි අයිතිය තහවුරු කරගන්නවා. ඒ අනුව අයිතිය, එහෙම නැත්නම් හිමිකාරීත්වය පදනම් කරගෙන පෞද්ගලික අංශෙත් රාජ්‍යංශෙත් ව්‍යාපාර සංවිධාන වර්ග කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් විදියක් තියෙනවා, ව්‍යාපාරිකයෝ විවිධ වූ අරමුණු සපුරා ගැනීම සඳහා ව්‍යාපාර පවත්වාගෙන යනවා. ඒ අනුව ඇතැම් ව්‍යාපාර ලාභ ලැබීමේ අරමුණින් පවත්වාගෙන යනවා. තවත් ව්‍යාපාර සමාජ සුබසාධන අරමුණු පදනම් කරගත් ව්‍යාපාර දක්නට ලැබෙනවා. එතකොට දුවේ පුතේ, තවත් ක්‍රමයක් තියෙනවා ව්‍යාපාරිකයාට සපයාගත හැකි සම්පත් ප්‍රමාණය අනුව. අපි ඒකට කියනවා සුළු පරිමාණ එහෙම නැත්නම් මහා පරිමාණ සුළු පරිමාණ හෝ මහා පරිමාණ ව්‍යාපාර ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. ඕගොල්ලන් නිවෙස්වට දකින්න පුළුවන් සුළු පරිමාණ ව්‍යාපාර, ඒ වගේම ලංකාව තුල මහා පරිමාණ ව්‍යාපාර දකින්න පුළුවන්. ඉතින් මේ ව්‍යාපාර සංවිධාන වර්ග අතරින් තමාට සුදුසු ව්‍යාපාරයක් තෝරා ගැනීමට ව්‍යාපාරිකයා මොකද්ද කරන්න ඕන? දක්ෂ වෙන්න ඕන නේද? ඒ නිසා මේ විවිධ ස්වරූපවල ව්‍යාපාර සංවිධාන වර්ග අපි දැන් කතා කළා වගේම විවිධ නිර්ණායක මත පහත දැක්වෙන පරිදි වර්ග කරන්න පුළුවන්. එකක් තමයි හිමිකාරීත්වය අනුව, දෙවැනි එක අරමුණු අනුව, තුන්වැනි එක පරිමාණය අනුව.
ඔව් දුවේ පුතේ, අපි දැන් බලමු හිමිකාරීත්වය මත ව්‍යාපාර සංවිධාන වර්ග කරනවා කියලා කියන්නේ මොකක්ද කියලා. ඕගොල්ලෝ දන්නවනේ හිමිකාරීත්වය කියන්නේ අයිතිය. අයිතිය මත අපිට පුළුවන් ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න. අයිතිය කියන්නේ මොකක්ද? දැන් ව්‍යාපාරයක් අයිතිය කියලා අපි කියන්නේ ඒ ව්‍යාපාරයට ආරම්භ කරන්න අවශ්‍ය අරමුදල් යොදවමින් ඒ වගේම ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියන්නේ ලොකු අවදානමක් බාර ගන්නවා කියන එක. මොකද තමන් සතු සම්පත් මේ ව්‍යාපාරයේ යොදවනවා කියන්නේ සමහර වෙලාවට ඒකෙන් ලාභ ලැබෙන්නත් පුළුවන්, අලාභ ලැබෙන්නත් පුළුවන්. ඉතින් අවදානමකුත් එක්ක තමයි අපි ව්‍යාපාර පටන් ගන්න. එතකොට මේ ව්‍යාපාරිකයා අරමුදල් යොදවමින් තවත් සම්පත් යොදවමින් අවදානම් දරාගෙන තමයි අයිතිකාරයෝ තිකරුව බිහි වෙන්නේ. එතකොට මේ අයිතිය මත මේ ව්‍යාපාරයේ අවදානම් බාර අරන් අරමුදල් යොදවමින් ඒගොල්ලන්ටනේ අපි අයිතිකරුව කියලා කියන්නේ. එතකොට මේ අයිතිය මත අපිට පුළුවන් ව්‍යාපාර සංවිධාන ප්‍රධාන වර්ග දෙකකට බෙදන්න. එකක් තමයි පෞද්ගලිකාංශය, අනිත් එක තමයි පොදු අංශය කියලාත් අපි කියනවා, නැත්නම් රාජ්‍ය අංශය කියලාත් අපි කියනවා. ඊට පස්සේ අපි බලමු පෞද්ගලික අංශය කියලා කියන්නේ එක්කෝ පුද්ගලයෙක් අරමුදල් යොදවන්න ඕනේ, එක්කෝ නැත්නම් පුද්ගල කණ්ඩායමක් තමයි අරමුදල් යොදවන්නේ, පෞද්ගලිකයිනේ. එතකොට මේ පෞද්ගලික අංශේ ව්‍යාපාර සංවිධාන වර්ග කීපයක් අපිට ව්‍යාපාර පරිසරයෙන් දැක ගන්න පුළුවන් වෙනවා. එකක් තමයි ඒක පුද්ගල ව්‍යාපාර. අපේ මුළු ලෝකේම බහුලවම පවතින ව්‍යාපාර සංවිධාන වර්ගයක් තමයි පුතේ ඒක පුද්ගල ව්‍යාපාර කියලා කියන්නේ. එතකොට ඒක අයිති තනි පුද්ගලයෙකුට. හරිද? අනිත් එක තමයි හවුල් ව්‍යාපාර. හවුල් ව්‍යාපාර කිව්වම වචනේ තේරුමෙන්ම තේරෙනවා එක්කෙනෙක් නෙමෙයි කීප දෙනෙක් එකතු වෙලා තමයි හවුල් ව්‍යාපාර කියන ව්‍යාපාර සංවිධානය ඇති වෙන්නේ. එතකොට හවුල් ව්‍යාපාරයකට සම්බන්ධ වෙන්න පුළුවන් අවම හවුල්කරුවන් ගණන දෙන්නයි උපරිමය 20යි. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන් පෞද්ගලිකාංශය යටතේ තියෙන තව ව්‍යාපාර සංවිධානයක් සංස්ථාපිත සමාගම්. මේක හවුල් ව්‍යාපාරවලටත් වඩා සංකීර්ණ වූ පෞද්ගලිකාංශයට අයත් ව්‍යාපාර සංවිධානයක්. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන් පෞද්ගලිකාංශයට අයත් සමූපාකාර සමිති කියන ව්‍යාපාර සංවිධාන වර්ගය. ඊට පස්සේ තවත් පෞද්ගලිකාංශයට අයත් ව්‍යාපාර සංවිධානයක් තියෙනවා සමිති සංවිධාන කියලා. එතකොට මේ පෞද්ගලික අංශයේ යටතේ අපි දැන් පැහැදිලි කරා ව්‍යාපාර වර්ග කීපයක්. ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, සමූපාකාර සමිති, සමිති සංවිධාන. එතකොට මේ ව්‍යාපාර සංවිධාන මොනවද කියලා ඕගොල්ලන්ට පොඩ්ඩක් දැන් කුතුහලයක් ඇති වෙන්න පුළුවන්. කිසියම් කුතුහලයක් ඇති කරගන්න ඕනේ නෑ දුවේ පුතේ. අපි මේ ව්‍යාපාර සංවිධාන එකිනෙක පිළිබඳව විස්තරාත්මක තොරතුරු ඕගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ අපි බලමු අයිතිය යටතේ බෙදෙන අනිත් වර්ගයේ මොකද්ද කියලා. මං කියවනේ රාජ්‍යාංශේ, එහෙම නැත්නම් පොදු අංශේ. රජයට අයත් ව්‍යාපාර සංවිධාන තියෙනවා. දැන් අපි කියන අධ්‍යාපන දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව රජයට අයත් ව්‍යාපාර සංවිධාන වර්ගයට අයිති වෙන්නේ. එතකොට මේ රාජ්‍යාංශයට අයිති ව්‍යාපාර සංවිධාන සමහර රාජ්‍යාංශයේ ව්‍යාපාර මධ්‍යම රජයෙන් පාලනය කරනවා, පළාත් සභාවෙන් පාලනය කරනවා, ප්‍රාදේශීය සභාවෙන් පාලනය වන ව්‍යාපාර සංවිධාන අපිට දකින්න පුළුවන්. ඒ ගොඩේ තියෙනවා දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, මේ ඔක්කොම අයිති වෙන්නේ රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාර සංවිධාන විදියට.
හොඳයි දුවේ පුතේ, දැන් ඒ හිමිකාරීත්වයේ යටතේ තමයි ව්‍යාපාර සංවිධාන වර්ග කළේ. දූල පුතාලගෙන් ඇහුවොත් හිමිකාරිත්වය යටතේ පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන දෙකක් නම් කරන්න, එහෙම නැත්නම් ව්‍යාපාර සංවිධාන තුනක් නම් කරන්න දැන් අන්න එහෙම කිව්වොත් දූල පුතාලට පුළුවන් වෙන්න ඕන. ඒ වගේම තමයි හිමිකාරිත්වය යටතේ රාජ්‍ය අංශයට අයත් ව්‍යාපාර සංවිධාන මොනවද උදාහරණ සපයන්න කිව්වොත් දැන් ඔබට වැටහෙන්නේ නැති. හොඳයි, අපි දැන් බලමු දෙවන නිර්ණායකය අරමුණානුව ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම. අරමුණු ගැන කතා කරද්දී විවිධ අරමුණු සපුරා ගැනීම සඳහා විවිධ සංවිධාන පවත්වාගෙන යනු ලබනවා. ව්‍යාපාරයක හිමිකරුවොත් මෙසේ යම් අරමුණක් ඉටු කර ගැනීම සඳහා ව්‍යාපාර පවත්වාගෙන යනු. මේ අනුව මේ අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන අපි කොටස් දෙකකට බෙදනවා. පළවෙනි එක තමයි ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන, දෙවෙනි එක තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන. අපි බලමු ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන කියන්නේ මොකක්ද කියලා. වචනයෙන්ම තේරෙනවා ලාභ ඉපයීම තමයි ප්‍රධාන අරමුණ. එහෙමනම් ලාභ ඉපයීම ප්‍රධාන අරමුණ කරගත් ව්‍යාපාරවලට අපි කියනවා ලාභ අරමුණු කරගත් ව්‍යාපාර ලෙස. විභාගයට આવොත් නිර්වචනයක් ගොඩනගන්න කියලා පුතාලට ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අවශ්‍ය කරුණු දූල පුතාලා මේ වෙලාවෙම සටහන් කරගන්න. ඒ වගේම තමයි සමාජිකයින්ගේ සහ සමාජීය සුබ සාධනය අරමුණු කරගත් ව්‍යාපාරත් ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර ලෙස හඳුන්වනවා. එතකොට ලාභ අරමුණු කරගන්නේ නැහැ කියන්නේ පරමාර්ථය මොකද්ද? සමාජිකයන්ගේ සමාජීය සුබ සාධනය. හොඳයි. ලාභ ඉපැයීම ප්‍රධාන අරමුණු කරගත් ව්‍යාපාර මෙන්ම ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධාන වර්ග පෞද්ගලිකාංශයේ තියෙනවා, රාජ්‍යංශයේ තියෙනවා. අපි දැන් බලමු ලාභ අරමුණු කරගත් හා ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර සංවිධානවලට නිදසුන් මොනවද කියලා. දැන් ඒක පුද්ගල ව්‍යාපාර, ඒ වගේම හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සමාගම්, ඒව මොනවද? ලාභ අරමුණු කරගත් ව්‍යාපාර. ඒ වගේම තමයි මේ අතරින් මේ අපි දැන් කියපු ඒව අතරින් ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් කියන්නේ මොනවද? පෞද්ගලික අංශයට අයත් ව්‍යාපාර සංවිධාන. රාජ්‍ය සමාගම් කියන්නේ ලාභ අරමුණු කර ගනු ලැබුවත් රාජ්‍ය අංශයේ ව්‍යාපාර සංවිධානයක් වෙන. ඒ වගේම තමයි සමූපකාර සමිති, ඒ වගේම සමිති සංවිධාන, රජයේ දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, ඒව මොනවද? ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර. මේ අතුරින් සමූපකාර සමිති හා සමිති සංවිධාන පෞද්ගලික අංශයටත්, රජයේ දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථා රාජ්‍ය අංශයටත් අයිති වෙනවා. දූල පුතාලගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් ලාභ ව්‍යාපාර සංවිධාන අරමුණු අනුව වර්ග කරනකොට ලාභ අරමුණු කරගත් පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධාන තුනක් නම් කරන්න. කොහොමද නම් කරන්නේ? ඒක පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. ඒ වගේම තවත් ප්‍රශ්නයක් ඇහුවොත් ලාභ අරමුණු කර නොගත් පොදු අංශයේ ව්‍යාපාර සංවිධාන දෙකක් නම් කරන්න කියලා. එහෙනම් ලාභ අරමුණු කර නොගත් පොදු අංශයේ තියෙන මොනවද? රාජ්‍ය සංස්ථා සහ රාජ්‍ය දෙපාර්තමේන්තු.
ඕ, අපි ඒ කතා කරේ දැන් අර ව්‍යාපාර සංවිධාන අපිට වර්ග කරන්න පුළුවන් නිර්ණායක තුනක් අපි මුලින්ම කිව්වනේ නේද? අපි දැන් අයිතියානුව ව්‍යාපාර සංවිධාන වර්ග බෙදන්නේ කොහොමද කියලා සාකච්ඡා කරා. ඊළඟට අරමුණු අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියලා දුවේ පුතේ අපි කතා කරා. ඊළඟට අපි කතා කරන්න යන්නේ පරිමාණය අනුව කොහොමද අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කියලා. පරිමාණය කියන වචනේ තේරුමෙන් අපිට තේරෙනවනේ ප්‍රමාණාත්මකව මේ මනින මිම්මක්. ඒ කියන්නේ දැන් විශාලද ව්‍යාපාරයේ ප්‍රමාණය අපි තක්සේරු කරන්න පුළුවන් වෙන්න ඕන. මේ ව්‍යාපාරයේ ප්‍රමාණය, ව්‍යාපාරයේ පරිමාණය තක්සේරු කරගන්න අපිට නිර්ණායකයන් කිහිපයක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්. යම්කිසි ව්‍යාපාර සංවිධානයක යොදවලා තියෙන ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, භාවිතා කරන බලශක්ති ප්‍රමාණය, එතකොට ව්‍යාපාරයට ඇති වෙළඳපළ කොටස, ඒ කියන්නේ ව්‍යාපාරය අත්පත් කරගෙන තියෙන වෙළඳපළ කොටස කොච්චර ප්‍රමාණයක්ද කියන එක, මේ කරුණු මත අපිට පුළුවන් ඕනම ව්‍යාපාර සංවිධානයක් මහා පරිමාණද සුළු පරිමාණද කියලා වර්ග කරන්න. එතකොට අපිට දැන් තේරෙනවා පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරන්න පුළුවන් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අපි කියනවා මහා පරිමාණ ව්‍යාපාර කියලා. ඒ වගේ විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරනවා. එතකොට ලොකු වටිනාකමකින් යුක්ත ප්‍රාග්ධනයක් යොදවලා තියෙනවා. බලශක්ති ප්‍රමාණය යොදා ගන්න ප්‍රමාණය වැඩි. එතකොට ව්‍යාපාරයට අයිති වෙළඳපළ කොටස ඉතාම සංකීර්ණයි. පුළුල් වෙළඳපළ කොටසක් තියෙන ව්‍යාපාර තමයි අපි මහා පරිමාණ ව්‍යාපාර කියලා කතා කරන්නේ. ඊළඟ වර්ගයේ තමයි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. මෙතන සේවක සංඛ්‍යාව සුළු සේවක සංඛ්‍යාවක් තමයි මේ වගේ ව්‍යාපාරවල දැක ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම යොදවලා තියෙන ප්‍රාග්ධන ප්‍රමාණයත් අර මහ පරිමාණ ව්‍යාපාරවලට වඩා ප්‍රමාණාත්මකව කුඩයි. ඒ වගේම භාවිත කරන බලශක්ති ප්‍රමාණයත් අඩුයි. එතකොට ව්‍යාපාරය අත්පත් කරගෙන තියෙන වෙළඳපළ කොටසත් සුළු. ඒ අනුව තමයි අපි ඒවට කියන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා. කොහොම වුණත් අපේ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා, ඒගොල්ලෝ පැහැදිලි කරනවා, සාමාන්‍යයෙන් සේවක සංඛ්‍යාව 25කට අඩුයි නම් ඒ යම් කිසි ව්‍යාපාර සංවිධානයක වැඩ කරන සේවක සංඛ්‍යාව 25කට අඩුයි නම් ඒගොල්ලෝ කියන්නේ ඒක සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කියලා. දැන් ඕගොල්ලන්ට පැහැදිලිනේ සාමාන්‍යයෙන් ව්‍යාපාරයක් ගත්තහම පරිමාණය අනුව අපිට වර්ග කරන්න පදනම් වෙච්ච නිර්ණායකයන් කීපයක් තියෙනවා. පැහැදිලි නිර්ණායකයන් ටික. එතකොට ඒ නිර්ණායකයන් අපි පැහැදිලි කරා. ප්‍රාග්ධන ප්‍රමාණය, සේවක සංඛ්‍යාව, භාවිත කරන බලශක්ති ප්‍රමාණය, ව්‍යාපාරයට ඇති වෙළඳපළ කොටස. මේ නිර්ණායක මත පිහිටගෙන තමයි අපි ව්‍යාපාර සංවිධාන පරිමාණය අනුව කොටස් දෙකකට වෙන් කරගන්නේ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත හා මහා පරිමාණ ව්‍යාපාර කියලා. එතකොට දැන් මේ වෙනකොට ඕගොල්ලන් ව්‍යාපාර සංවිධාන වර්ග කරන ප්‍රධාන නිර්ණායකයන් තුන මොකක්ද? ඒ නිර්ණායක තුන මත පිහිටලා අපි ව්‍යාපාර සංවිධාන වර්ග කරන්නේ කොහොමද කියන එක ඕගොල්ලන්ට දැන් අවබෝධ වෙන්න ඇති කියලා මම හිතනවා දුවේ පුතේ.
හොඳයි. අපි දැන් බලමු අපිට මේ විෂය කොටසින් එන්න පුළුවන් ගැටලු කිහිපයක්. දූල පුතාලා කොළයක් පෑනක් අරගෙන මේවා සටහන් කරගන්න. මම පළවෙනි ප්‍රශ්නේ විදියට ඉදිරිපත් කරන්නම්. ව්‍යාපාර සංවිධානයක් යනු කුමක්ද? දැන් ඕගොල්ලෝ කියන්න ඕනේ විභාගෙට අහන්න පුළුවන් ව්‍යාපාර සංවිධානයක් යන්නේ කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලගෙන් නිර්වචනයක් විමසන්න පුළුවන්. කොහොමද අපි ඒක ගොනු කරගන්නේ? ඕගොල්ලෝ මේ වගේ අවස්ථාවක සටහන් කරගන්න ඕන අවශ්‍යතා හා උවමනා සපුරාලීම සඳහා අවශ්‍ය භාණ්ඩ හා සේවා සැපයීමට පුද්ගලයෙකු හෝ පුද්ගල කණ්ඩායමක් හෝ ඒකරාශී වීම අපි කියනවා ව්‍යාපාර සංවිධානයක් කියලා. පැහැදිලි නේද? දැන් මේ විභාගෙට එන්න පුළුවන්, විභාගෙට ඇවිල්ලා තියෙනවා. ඉතින්දි මේකට පිළිතුර ගොඩනගා ගන්න. දැන් අද කරපු කොටසින් තවත් ප්‍රශ්නයක් අපි අහන්නම්. දෙවනි ප්‍රශ්නේ විදියට සටහන් කරගන්න දුවේ පුතේ, ව්‍යාපාර සංවිධාන වර්ග කළ හැකි නිර්ණායක තුනක් නම් කරන්න. ඔබ දැන් මීට මොහොතකට කලින් සවන් දුන්නා ඉතාමත් පැහැදිලි ලෙස. මොනවද ඒ නිර්ණායක? එකක් තමයි හිමිකාරීත්වය අනුව, දෙවැනි එක තමයි අරමුණ අනුව, තුන්වැනි එක පරිමාණය අනුව. දැන් හිමිකාරීත්වය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න ඇති. ඉතාමත් හොඳට අපි පැහැදිලි කරා. ඒ වගේම තමයි අරමුණ අනුව කොහොමද, පරිමාණය අනුව කොහොමද ව්‍යාපාර වර්ග වෙන්නේ කියලා. එහෙනම් පිළිතුර ලියා ගන්න. හිමිකාරීත්වය අනුව, අරමුණ අනුව, පරිපාණය අනුව. හොඳයි දුවේ පුතේ. අපි බලමු තවත් ප්‍රශ්නයක් විභාගෙට එන්න පුළුවන්. ව්‍යාපාර සංවිධානයක පරිමාණය තීරණය කරන ප්‍රමාණාත්මක නිර්ණායක හතරක් නම් කරන්න. දැන් අපි අවසාන වශයෙන් කළේ ඒ කොටස තමයි ප්‍රමාණාත්මක නිර්ණායක. කොහොමද ප්‍රමාණාත්මක නිර්ණායක කියන්නේ මොනවද? එකක් මේ විදියට සටහන් කරන ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය. අන්න ඒක එක නිර්ණායකයක්. මිලියන 4ට වඩා වැඩි වෙනවා නම් ඒක මහා පරිමාණයි. මිලියන 4ට වඩා අඩු නම් අපි කියනවා සුළු පරිමාණයි. ඒ වගේ විවිධ ආයතන විසින් එහෙම නම් නිර්ණායක දීලා තියෙනවා. ඊළඟට තව නිර්ණායකයක් තමයි සේවක සංඛ්‍යාව. ඒකත් සටහන් කරගන්න. තවත් වර්ගයක් තියෙන ප්‍රමාණාත්මක නිර්ණායකයක් භාවිත කරන බලශක්ති ප්‍රමාණය. ඊළඟ නිර්ණායකය තමයි හතරවෙනි නිර්ණායකය ව්‍යාපාරයට ඇති වෙළඳපොළ කොටස. එහෙමනම් ඒ ප්‍රශ්නෙට පිළිතුරු දැන් දූලා පුතාලා දන්නවා. ඊළඟට අපි බලමුදුවේ තව කෙටි ප්‍රශ්න කොහොමද සැකසෙන්නේ කියලා. කෙටි ප්‍රශ්නත් ඔයගලන්ට එනවනේ 40ක්. මෙන්න එක ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්නම්. බලන්න පිළිතුර තෝරන්න බලන්න. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධානයක්. මම දැන් ව්‍යාපාර සංවිධාන හතරක් දෙනවා. ඒකෙන් එකක් තෝරන්න. ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධානය කියන්නේ මොකක්ද කියලා. පළවෙනි එක තමයි ඒක පුද්ගල ව්‍යාපාර. දෙවෙනි එක හවුල් ව්‍යාපාර. තුන්වෙනි පිළිතුර සමූපකාර සමಿತಿ. හතරවෙනි පිළිතුර සංස්ථාපිත සමාගම්. එහෙමනම් මෙතන පිළිතුර වෙන්නේ මොකද්ද? සමූපකාර සමಿತಿ. සමූපකාර සමಿತಿ කියන්නේ ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධානය. ඒ වගේම තවත් කෙටි ප්‍රශ්නයක් මම ඉදිරිපත් කරන්නම්. දූලා පුතාලා සටහන් කරගන්න. ලාභ අරමුණු කරගත් පෞද්ගලිකාංශයේ ව්‍යාපාර සංවිධානයක් තෝරන්න කියලා තියෙනවා. මෙන්න ව්‍යාපාර සංවිධාන හතරක් දූලා පුතාලට දීලා තියෙනවා. පළවෙනි එක තමයි දෙපාර්තමේන්තු. දෙවෙනි එක රාජ්‍ය සමාගම්. තුන්වෙනි එක සමූපකාර සමಿತಿ. හතරවෙනි එක සංස්ථාපිත සමාගම්. එහෙමනම් මෙතන පිළිතුර වෙන්නේ මොකක්ද? හතරවෙනි පිළිතුරනේ. මොකද්ද හතරවෙනි පිළිතුර? සංස්ථාපිත සමාගම්. හොඳයි දුවේ පුතේ, අපි බලමු තවත් ගැටලුවක්. ඕගොල්ලෝ පුළුවන් තරම් මේ ගැටලු පාස් පේපර්ස් අරගෙන ඒ ප්‍රශ්න පත්‍රවල අපේ මේ පාඩමට අදාළ දැනට ඇවිල්ලා තියෙන ප්‍රශ්න අරගෙන වෙනම ගුණුවක් හදාගෙන ඕගොල්ලෝ තවදුරටත් අධ්‍යයනය දෙන්න ඕන. මම තව ගැටලුවක් ඉදිරිපත් කරන්නම්. බලන්න මේකට පිළිතුර තෝරන්න පුළුවන්ද කියලා gedare ඉඳගෙන දූලා පුතාලා. ලාභ අරමුණු කරගත් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයක් කියලා අහනවා. දැන් පෙළපොතේ ලස්සනට chart එකක් දීලා තියෙනවා. ඒ chart එක ගලපගන්නේ කොහොමද කියලා දැන් තේරුම් ගන්න. ලාභ අරමුණු කරගත් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයක්. මෙන්න පිළිතුරු හතර. රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්, දෙපාර්තමේන්තු, සංස්ථාපිත සමාගම්. එහෙමනම් මෙතන පිළිතුර වෙන්නේ මොකක්ද? ලාභ අරමුණු කරගත් රාජ්‍යංශයේ ව්‍යාපාර සංවිධානයක් තමයි රාජ්‍ය සමාගම්. පැහැදිලි නේද? තවත් ගැටලුවක් ගමු බලන්න. පහත ප්‍රකාශ අතුරින් අසත්‍ය ප්‍රකාශය තෝරන්න. දැන් ප්‍රශ්නේ හොඳට කියවන්න විභාගෙට අසත්‍ය ප්‍රකාශ, අන්න ඒ වගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා ගැටලුව මනාව තේරුම් ගන්න. අපෙන් අහන්නේ මොකක්ද? අසත්‍ය ප්‍රකාශය. පළවෙනි එක තමයි ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර රාජ්‍ය අංශයේ පමණක් ක්‍රියාත්මක වේ. මෙන්න එක පිළිතුරක් දීලා තියෙනවා. ලාභ අරමුණු කර නොගත් ව්‍යාපාර රාජ්‍ය අංශයේ පමණක් ක්‍රියාත්මක වේ. දැන් අපි එහෙම ඉගැන්වුවේ නෑනේ නේද දුවේ පුතේ? ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිකංශයේ ව්‍යාපාරක් තියෙනව නේද? අපි කිව්වේ සමಿತಿ, සමූපකාර සමಿತಿ, සමಿತಿ සංවිධාන අපි සඳහන් කළේ කොහොමද? අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ග කරද්දී ලාභ අරමුණු කර නොගත් පෞද්ගලිකංශයේ ව්‍යාපාර සංවිධාන විදියට තමයි සමූපකාර සමಿತಿ, සමಿತಿ සංවිධාන සඳහන් කළේ. හොඳයි දුවේ පුතේ. එහෙමනම් අපි ඕගලන්ට ව්‍යාපාර සංවිධාන වර්ග කිරීම පිළිබඳ තමයි අද අපි ගෙනාවේ. අපේ කාල වේලාව හමාර නිසා අපි ඒක පුද්ගල ව්‍යාපාර වලින් ලබන සතියේ හමුවන තෙක් එතෙක් දූලා පුතාලට ආයුබෝවන්.